දෙනාට දිරුවන් සරණයි. එහෙනම් අපි දොළයන් දානෙන් පස්සේ කරන වැඩසටහනක් මේ භාවයෙන් ආරම්භ කරමු. දැන් තියෙන ධර්ම
සාකච්ඡාවක් තියෙන්නේ.
මොකක්ද අපි එතකොට ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්නේ?
ඔබ වහන්සේට විශේෂ කාරණාවක් ඉස්මතු කර දෙන්න තියෙනවා නම් ඒ කාරණාවන්
ඊළඟ ප්‍රශ්න වලට
ඒ ප්‍රශ්න හරි ධර්ම සාකච්ඡා කරනකොට මේ භාවනා වැඩසටහන වල ධර්ම සාකච්ඡා කරනකොට ඒකේ සිලෙක්ෂන් එකක් විතරක් ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් එහෙම ගොඩාක් තියෙන ප්‍රශ්න කිව්වන් පස්සේ තියෙනවනේ මහා සම්භාරයක් තියෙනවනේ සමහර තැන්වලදී ඒ ප්‍රශ්න වලට මේ භාවනාවේදී ඊට පස්සේ උත්තර හොයනවා විතරක් හැදෙනවා. එහෙම නොවන විදිහට තමයි අපි ධර්ම සාකච්ඡා කරන්න ඕනන්නේ. සමාධිය ගැන අපි එක්කවන සමාධියේ දස කතා තියෙනවානේ. දස කතාවෙන් ප්‍රඥාව ගැන සමාධිය ගැන ඒ වගේ අන්න ඒ වගේ දේවල් තමයි මේ ධර්ම සාකච්ඡාවල් ගැලපෙන්නේ කර්ම කාරණා මේ ප්‍රතිපදිත. හොඳයි. මෛත්‍රී ගැන ඇහුවා නේද?
ඔසම සීගත් තමයි ඉන්නවා. පස්සේ ඇහුණා වැඩි සුසුයි කියලා මට හිතෙනවා.
මකන හත
ය අර ප්‍රශ්නෙකට පසුබිත්‍ර දෙන්න කිව්වා.
ඒ ප්‍රශ්නේ මතක් කරන්නේ ඔබතුමා ප්‍රශ්නයක් නේද? ඔය ප්‍රශ්න මතක්.
උපචාර සමාධියේදී ආලෝක මේකෙන් මම ඇහුවා. එතන ඒක මනසින් ඇති වෙන උපයත් මනෝමය
මනසින් ඇති වෙන ආලෝකය. මනසේ ඇති වෙන
වාහනේ උපචාර සමාධිය පිළිබඳව ඉන්සා සායනසේ උපචාර සමාධිය යනු කුමක්ද කියලාත් අපිට පොඩ්ඩක් නොදන්න කෙනෙක් මත.
උපචාර සමාධිය කියලා කියන්නේ නීවරණ නැති ධානාත් නොවන සමාධිය කියනවා උපචාර කියලා. උපචාර කියලා තව එකක් තියෙනවා. මේ ගේ තියෙන වටේ උපචාරය කියලා එකක්. ඒකට වෙන නමක් තමයි කියන්නේ මේ ගමේ බිත්තියට පිටිපස්සෙන් වහලේ පනලා තියෙනවනේ. මෙහෙම බිත්තිය තියේදී මෙන්න මෙහෙම තියෙනවනේ. අර මේ කෑල්ල තියෙනවනේ. ඒකට කියනවා ඒක ගෙට අයිති. ඒක ගෙයින් එළිය නෙවෙයි. ඒකින් එළියට ගිය ගමන්ම තෙමෙනවා. හැබැයි මේක ගේ ඇසෙ නෙවෙයි. මේ හරි ඇවිල්ලා ගේ අස්සට නෙවෙයි. ඒකින් පඩියෙන් ඇතුළට ගිය ගමම ගේ ඇතුළ. ඒක නිසා ගෙට යන්න ඉස්සර වෙලා ඒත් ගේ ඇතුළට නොවන එළියට නොවන තැනක් තියෙනවා. අන්න ඒ කැලේට කියනවා මේ උපචාරය කියලා. ඒ වගේ භාවනා කරගෙන යනකොට ධානයකට ඇතුල් නොවිච්ච ධානයක් නොවන නමුත් එළියෙත් නොවන නීවරණ නැති තැනක් තියෙනවා. ඒක සමාධියක්. ඒ සමාධි අවස්ථාවට කියනවා උපචාර අවස්ථාව, උපචාර සමාධි අවස්ථාව කියලා. ඒ උපචාර සමාධි අවස්ථාවේ ඉක්මව ගිය ගමන්ම යන්නේ ධානයටයි. උපචාර සමාධියෙන් ඉස්සෙල්ලාම ගිය ගමන් යන්නේ ඇතුළට ගිය ධානය.
සවනස අර්පණා කියන්නේ ටික.
අර්පණා කියන්නේ ධානය. උපචාරය කියන්නේ අර්පණාවට කලින්. එහෙමයි. ඒකේ විශේෂත්වය තමයි කාමාවචර සිත් තමයි උපචාර අවස්ථාවේදී පහළ වෙන්නේ. ධ්‍යාන අවස්ථාවේදී ධ්‍යාන සිත්, අර්පණ අවස්ථාවේ ධ්‍යාන සිත්. මේ මෙතන විශේෂත්වය කෙලෙස් නැහැ. විශේෂත්වය නිවරණ නැහැ. මේ අවස්ථාවේදීත් ඒ අවස්ථාවේ පහළ වෙන සමාධියත් විදර්ශනාවට පාවිච්චි කරන්න පුළුවන්. උපචාර අවස්ථාවේ හදාගත්ත උපචාර සමාධියේ පුළුවන් මේ නාම රූප ධර්මයන් සම්මර්සණය කිරීම සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ අය මේ ධ්‍යාන නැත්තම් ඔය හරියට කියලා තමයි වැඩ ඇති
කරන්නේ. නිකන් සමාධිය කියන වචනේ උපචාර සමාධිය කියන වෙනසක්
තියෙනවද? ඒකේ තියෙන උපචාර සමාධි අවස්ථාව කියලා කිව්වන් පස්සේ ඉතින් මේ සමාධිය කියලා කිව්වන් පස්සේ මෙහෙමත් තියෙනවා. ඔය මේ සමාපත්තිය කියලා කිව්වන් පස්සෙත් තියෙන සමාපත්තිය කියලා කියන්නේ සමවැදීම කියන එක. මේ අකුසල සමාපත්තිය තියෙනවා. දැන් ඕන දෙයක් ගැන මොකක් හරි දෙයක් ගැන ඔය හිත දිගටම හිත හිතා ඉන්නොත් ඒකත් එක්තරා විදිහක සමාපත්ත ස්වභාවයක්. ඒක අකුසල සමාපත්ති. මේ මෙතන කියන්නේ කුසල සමාපත්ති නීවරණ ධර්ම නැති වෙච්ච. තියෙන සමාධිය තියෙනවා, ඊට කලිනුත් තියෙනවා, යන්තම් සමාධිය තියෙනවා, උපචාර සමාධිය අවස්ථාවේදී තියෙන පිළිපුන් වද දෙන්නේ නැති කෙලසුන්ගින් මිදිච්ච තැන. ධ්‍යාන අවස්ථාවේදීත් අරමුණක් අවශ්‍යයි. තවත් මම කියන්නම් මේ ආනාපාන සතියේ වඩාගෙන යනකොට ඇති වෙන ස්වභාවය. ආනාපාන සතියේ වැඩුවෙන් පස්සේ අපි කියවනේ සිවුම් වෙනවා, මෘදු වෙනවා, දැනී නොදැනී යනවා වගේ තත්ත්ව ඇති වෙනවායි කියලා. ඒව ඔක්කොම මේ ඇත්ත වශයෙන්ම කායික දැනුම්. කායික දැනුම් කියලා කියන්නේ කයට සම්බන්ධව පවතින ආස්වාස ප්‍රස්වාසයේ තිබෙන දිගපළල හරස්කම් තමයි ඔය පේන්නේ. මේක ගිහිල්ලා මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ඒ ආනාපාන සති භාවනාවේ ඇති වෙනවා තුන් වෙන්නේ කෙනා. ආස්වාස එකයි ප්‍රස්වාස එකයි. ඊට පස්සේ ඒ දෙන්න ඒ ආස්වාස ප්‍රස්වාස නිමිති දෙකට එහා පැත්ත තව ඇති වෙනවා. පස්සේ මේ මතුවෙනවා යම්කිසි හිතට හිතින් හැදෙන හිතට දැනෙන තමන් හිතාගත්තේ නැති නමුත් ආනාපාන සතියේ ඉඳීම නිසා මතුවෙන පහළ වෙන මනෝමය ධර්ම ස්වභාවයක් මතුවේ. ඒකට කියනවා මේ ආනාපාන සති සමාධි නිමිත්ත කියලා. නිමිත්තක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒ නිමිත්ත පහළ වෙන්න නම් ගොඩාක් වෙලා ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න ඕනේ. ඒකේ හොඳට මුලේ ඉඳලා අග දක්වා දකින්න පුරුදු වෙන්න ඕනේ. සියුම් ගති දකින්න ඕනේ. කොහොම බලාගෙන ඉන්නකොට තමයි මේ කය එහෙම පස්සද්ධියටපත් වෙලා ඔය නිමිත්ත පහළ වෙන්නේ. එතකොට ඒ වෙලා වෙනකොට මනසේ තිබෙනවා කරුණු තුනක්. එකක් තමයි මනසට දැනෙනවා කරුණු තුනක්. ආස්වාසයක දැනෙනවා, ප්‍රස්වාසයක දැනෙනවා සහ අලුතෙන් ඇවිල්ලා තියෙන නිමිත්ත. හැබැයි මේ වගේ අවස්ථාවලදී නුහුරු නුපුරුදු භාවනා මනස අර අලුතින් ආපු ඒ අමුත්තා ගැන වැඩි පිළිගැනීමක් කරන තත්ත්වයටපත් වෙනවා. එහෙම වුණයින් පස්සේ වෙන්නේ භාවනාව කඩාවැටෙනවා. ඒක නිසා එහෙම නිමිත්තක් පහළ වුණයින් පස්සේ කලබල වෙන්න හොඳ නැහැ. ඒකට ඔහේ ඉඳරින්න ඔහේ පාඩුවේ ඉඳන්න. හැබැයි කරන්න තියෙන්නේ ඒක ඉන්නවා කියලා දැනගත්තට ඒකට වැඩි අවධානයක් යොදන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසම බලාගෙන යනවා. දැන් එතකොට මේ කරුණු තුනක් තියෙනවා හිතට. ආශ්වාසයකක් තිබෙනවා, ප්‍රශ්වාසයකක් තිබෙනවා. අනුත් එක අනිත් එක තමයි අර භාවනා නිමිත්ත. එක්කෝ ආලෝකයක්, මොකක් හරි ආකාර විශේෂයක්, සටහනක්, ආලෝක ස්වභාවයෙන් මොකක් හරි දෙයක් ඒක ඇති වෙනවා. ඒ ඇති වුණෙන් පස්සේ ඒ තුන් වෙනවා. එයා ආවන් පස්සේ එතෙන්ට ඉඳ අරින්න. අපි කලබල වෙන්න යන්න හොඳ නැහැ. ඒක අගේ කරන්න යන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් නැති වෙනවා. ඒකට දක්වලා තිබෙනවා මේ අපේ ගෙවල් ඔය වලට සමහර පළාත්වලදී මූ වෙනවා. අපේ අදටත් මේ සේනාසනේ මූ ඉන්නවා අපි කැලේ. ඒ සේනාසනේ මූ ඇවිල්ලා අපි එකපාරම මුවා ආවයි කියලා එහෙම බලන්න ගිය ගම ඌ පැනලා යනවා. ආයෙත් නැහැ. ඒ වගේ අපි එයා හිටියට කමක් නැහැ. අපි ඒ පැත්ත බලන්න කියන්නේ නැතු. අපි එයා දැක්ක නොදැක්කා වගේ අපි ඉන්න ඕන. අපි
සමනස සති නිමිත්ත කියන්නේ.
සති නිමිත්ත කියලා කියන්නේ භාවනාවක්. සති නිමිත්ත කියලා කියන්නේ මොකක් හෝ වේවා සිහිය යොදන්න තිබෙනව නිමිත්ත. හැබැයි මේ ඒක තමයි නැත්තම් වෙන සති නිමිත්ත කියලා භාවනා නිමිත්ත කියලා නම් තියෙනවා. සති නිමිත්ත
සමහරවිට ආවදීන සමනසනේ උඩුතල හරියේ සිත පිටව ගන්න කියලා. එතකොට සති නිමිත්ත හැටියට එතන දිහා බලන එක
ඔය ඒ වෙන්න ඔය භාවනා නිමිත්ත කියන එක. මේ සිහිය පිටවන ආරම්භණි. ඊළඟට තියෙනවා අපි කොහෙද ගියාගෙන ගියායි
නිමිත්ත ගණන් ගන්න නැතුව.
අගී නිමිත්ත ගණන් ගන්න නැතුව ඉඳින්න අරින්න ඕනේ. එහෙම ඉන්නකොට ඔය නිමිත්ත එහෙම පහළ වෙලා ඔය තියෙනවා. දැන් සමහර විට යන්න යනවා වගේ තියෙනවා. ආයෙනවා. ඔහොමම තිබිලා තිබිලා අපි ගැන නොසලකා වැඩි අවධානයක් කරන්නේ නැතුව නොසලකා ඔය විදිහට බලාගෙන ඉන්නකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්නකොට නිමිත්ත තියෙනවා. ඊට පස්සේ තියෙන බවත් අපි දන්නවා. වැඩි අවධානයක් කරන්න හැබැයි ඒක පහළ වෙන බොහොම ශාන්ත උපශාන්ත හැඩ වැඩ ආලෝකමත් ස්වභාවයකට තමයි ඔක ඇති වෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ විනාඩි 15ක් විනාඩි 30ක් විනාඩි 45ක් පැයක් පමණ දැන් ඒත් වඩනවා. මෙහෙම වඩනකොට එතකොටත් ඒ පැයෙම ඉන්නවා මේ අර මතුවෙච්ච ආලෝක නිමිත්ත භාවනා නිමිත්ත එතකන් තත් තියෙනවා. ආන්නේ ඒ වෙලා වෙනකොට හිතටත් ඒක අලුත් දෙයක් නෙවෙයි. අහිත ආස්වාද ප්‍රස්වාසයේ ඉඳලා ඉතින් ඒකක් තියෙනවා. හිතක් දන්නවා ඒක තියෙනයි කියලා. මේ හැබැයි හිත දන්නවා තියෙන බව දැනගන්නකොට මෙහෙම එකක් තියෙනවා. කරන්න තියෙන අවධානයේ වැඩිය යොදන්න නැතු වෙන්නේ. එහෙම වුණාට පස්සේ අර ආශ්වාස ප්‍රශ්වාස කියනකොට ඒක ඊටාම සිවුම් වෙලා තියෙන්නේ. ඒ පැයකුත් විතර ඉන්නකොට තවත් එක තියෙනවා. ආන්න ඒ වෙලාවට ආශ්වාස ප්‍රශ්වාසයෙන් හිත අරකට මාරු කරනවා. අර භාවනා එන් ආපු නිමිත්තට මාරු කරනවා. මේක කියන්නේ පස්සේ මාරු කරනද? ඔව්. ඔක් කරන්න. ඒ වෙනකොට හිතට හුරු වෙලා තියෙන්නේ. ආනාපාන සතියයි ආස්වාස ප්‍රස්වාසයයි ඒවා හොඳට හිතට හුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක යොමු කරන්න අමාරු නෑ. ඒක හිතට නිකන් හිතට එතන යන්න කියලා උද්දස්සදල යනවා. ඒක ඒතරමට ප්‍රසාදිනී හැටියට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ආලෝකය ඊට පස්සේ හිර තියාගෙන ඒක දිහා බලන්නේ සෙන්ටර් කරලා බලන්නේ. දැන් ආලෝකයේ දිහා ඊට පස්සේ හිතින් දැකගෙන ඉන්නවා. දැන් අපි හිතමු ආලෝකයක් මෙහෙම වේදෙවන් පස්සේ ආලෝකයේ අග්ගිස තියෙනවනේ වටේ. ඒ පැත්තට හිත යොදන්නේ නැතුව අර ආලෝකයක් රවුමක් ආවොත් එහෙම ඒක පොඩි මධ්‍යයක් තියෙනවානේ. ඒ මධ්‍යයේ ඉන්න ඕනේ. හැබැයි ඒ ආලෝක කියන්නේ ඒ භාවනා නිමිත්ත කියන එක සාමාන්‍යයෙන් අපි නිකන් ඔය ඇස් පියාගත්තත් අපිට හැදෙනවා මේ නිකන් ඔය ඕක ගැන හිත හිතන ඔයද නිකන් ආලෝක සංඥා හැදෙනවා. ඒව නිකන් තප්පරයක්වත් ඉන්නේ නෑ ඒවා. එහෙම එව්ව එකක් නෙවෙයි මේ. මේක ඇවිල්ලා අර හිත එකතැන් වීම නිසා නීවරණ නැතිවීම නිසා කලබල නැතිවීම නිසා ඇතිවෙන මනෝමය ධර්ම ස්වභාවය. දැන් මේක හැදුනට පස්සේ අර ආස්වාස ප්‍රස්වාසයක නවත්තලා හිත අර පැත්තට දාලා මධ්‍යයේ ඉන්න. එහෙම මධ්‍යයේ බලාගෙන යොමු කරගෙන ඉන්නකොට හොඳට ඒක බ්‍රයිට් වෙනවා. බ්‍රයිට් වෙලා හොඳට මේ හොඳට එළිය ආලෝකේ හොඳට වැටිලා ඒක හොඳට පැහැදිලියාවක් වෙලා ඊට පස්සේ ඔය හරියට එනකොට උපචාර සමාධිය. පැහැදිලියක් වෙලා ඊට පස්සේ හිත ඒ ආරම්භණිය දිහා හොඳට යොමු කරගෙන බලාගෙන ඉඳලා හිමීට ඒ ආලෝකය ඉතාම සියුම් වෙලා බ්‍රයිට් වෙලා තමන්ගේ හිත ඒකට සම්බන්ධ වුණා වගේ. දැන් හිතයි ආලෝකයයි දෙකක්නේ. ඒක දිහා බලාගෙන අවසානයේදී ඔහොම ගිහිල්ලා ওই දෙක එකක් වුණා වගේ. එහෙම නැත්නම් ඒ ආලෝකේ තමන් පැත්තට ඇවිල්ලා තමන්ව බාරගත්තා වගේ. එහෙම නැත්නම් තමන්ගේ හිතේ ඒක අස්සට ගියා වගේ යම්කිසි ස්වરૂපයක් හැදෙනවා. ආන්න ඒකට කියනවා ධානාගත වෙනවා. එතකොට හැදි වෙන්නේ අර මේ අර්පණා සිතුවිලි සහ ධාන සිතුවිලි තමයි පහළ වෙන්නේ. එතකොට දැන් තේරෙනවනේ පටන් ගත්තා දිග හුස්ම රැලි පොට හුස්ම රැලි දිගපාල ඔක බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ භාවනා නිමිත්ත පහළ වෙනවා. භාවනා නිමිත්තෙන් ඊට පස්සේ බ්‍රයිට් වෙලා ඊට පස්සේ හිත ඇතුළට යනවා. ආන්න ඒකට කියනවා ආනාපාන සති නිමිත්ත ආනාපාන සති ධ්‍යාන. ඒක ලැබෙන්න මේ පැයක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, තවත් දෙකක් වෙන්න පුළුවන්, සතිය මාසයක් වෙන්න පුළුවන්. ඒ නීවරණ අඩු වෙලා ඒ එක කිනාගේ හැටි හැටි තමයි ඒකට දාන උත්සාහය හැටි තමයි ඒක තියෙන්නේ. හැබැයි මේ වට ලෝභ හිතෙනවා. ඒවට කියනවා නිකාන්ති ඇති වෙනවා කියලා. එහෙම ඇති වුණෙන් පස්සේ මේවා එන්න පරක් වෙයි. ආනාපාන සතියේ ආශ්වාස කරගෙන ඉනකොට මේ සලකුණු එනවා. හැබැයි ඒක ඕනකමින් ගන්න බෑ. එන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරගෙන යනකොට දැනට තියෙන යම්කිසි මොකක් හරි ආකාර විශේෂයක් හැඩයක් යම්කිසි දෙයක් තියෙනවනේ, ඒක දිහාම ඒ යොමු කරගෙන ඉන්න එක තමයි වටිනේ. නෑ. තව එකක් තමයි මේ ගොඩාක් අපි භාවනා කරපු භාවනා වැඩසටහන් වල හැමතැනම යෝගින්ගේ තිබිච්ච ස්වභාවය තමයි හිත ඇත්ත වශයෙන්ම සිවුම් වෙනවා. ආනාපාන සතිය සියුම් වෙනවා, නොදැනී යන බව තමන්ට දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස වැඩ කරනවා. ඊටාම සියුම්, බොහෝම ශාන්ත සියුම් මට්ටමක වැඩ කරනවා. එහෙනම් එතකොට මේ හිතට අරමුණ නිකන් හයියේ නෑ වගේ හැඟීමක් එනවා. මේ භාවනාවේ තරම් හරියට කිරින්නේ නිකන් මේක මේ සියුම් වගේ අන්න එහෙම එකක් තියෙනවා. හිතට පාළුයි වගේ. හිතට ඕනේ නිකන් ලොකු ඩීකෝටයක් වගේ හොඳ අරමුණක් ඕනෑ එකක් හොඳට දැනෙන්න. මේ භාවනාව එහෙම වෙන්නේ නැහැ හැම වෙලේම. එතකොට ඒකෙන් කියන්නේ හැම වෙලේම අයන්නට එන අය. කොහොම අයන්න ආයන්න ඈ නෑ නෝ කියාගෙන ඉස්සරහට යනකොට ඉතින් එයාට අර මේ සියුම් වලට කැමති නෑ. එයා සැකයක් ඇති වෙනවා. නෑ ආයෙත් එනවා පළයා. ඒක ඇවිල්ලා මේ හැම වෙලේම එකේ ඉඳී. කින්ඩර් ගාඩන් දෙවේට ගේනේ. මේක සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි යනවා. අතුරට යනවා. අතුරට ගියාට පස්සේ සමාධිය තියෙන්නේ බොහොම ශාන්ත වූ සූක්ෂම වූ ප්‍රණීත වූ තානලා තින් වෙච්ච මේ භාවනා අරමුණක තමයි තියෙන්නේ. වෙනස් වෙනස් හේ අර අවස්ථාවේදී එහෙම ටක් ගල මාරු වෙන්න පුළුවන්. හේතුව මේ වාහුනි පුරුදු වුණයින් පස්සේ එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භයේදී පුරුදු වෙච්ච කෙනාට එහෙම ඇති වෙනවා. කියන්නේ ආස්වාස් ප්‍රශ්නෝසේ සමහ මෙහෙම තියෙනවා. මේ භාවනාව පුරුදු වෙකිනාට මේ වෙන මොකක්වත් මහන්සි වෙන වැඩක් නොකර භාවනාවට ආරම්භ කරගුවාම එයාට ඒ නිසා දැනෙන්න පුළුවන් සියුම්ව එයා පුරුදු කරලා තියෙන නිසා. හැබැයි නිදිමත එන එක මෙහෙමයි දැනෙන්නේ. මේ තීන මිද්දේ කියන එක නාම ධර්මයක්. තීන මිද්දේ කියන එක නාම ධර්මයක්. ඕක ඇඟේ නෑ. හැබැයි ඇඟ අපි ඕක තේරුම් ගන්න ඇඟෙන්. මේ තීන මිද්දේ ඇවිල්ලා දැනෙන්නේ භාවනා කරගෙන යනකොට භාවනා ආරම්භණයට අරමුණ තියෙනවා. හිත ඒක තැන් වෙලා තිබෙනවා. එහෙම ඒ භාවනා ආරම්භනේ යොමු වෙලා තියෙන හිතට මේ පොඩි මේ ඒ භාවනා ආරමුණ නරකව නෙවෙයි, ඒකේ අස්සේ තිබිච්ච ෆීලින් එකක් නිසා අර ආරම්භණය එක ඉඳීමට නිකන් මේ පොඩි කම්මැලියාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ආරම්භනේ නිකන් ආරම්භනේ නිකන් බෙරි වේගන යන නිකන් පොඩි වේගන යන ගතියක් ඇති වෙනවා. ඒ වගේ වෙලාවට ඇඟට සනීපයක් දැනෙනවා. සරි කියන්නේ ඇඟට කියලා කියන්නේ මෙහෙට වඩා නිකන් අර ඒකට යොමු කරගෙන ඉන්න අපේ හිතේ පරාසයක් තියෙනවනේ මෙහෙ. ආන්නේ ඒ ගතියට නිකන් මේ හරි සනීපයක් දැනෙනවා. ඒ සනීපය දැනුණෙන් පස්සේ ඒ සනීපය අර භාවනා අරමුණේ ඉන්නවට වඩා හොඳයි කියලා හැඟීමකින් ඒකට එක්කන්සු වෙන්න හිත යන. ආන්න ඒ තමයි භාවනා අරමුණේ ඉන්නකොට තීන මිද්දේ අපිට දැනෙන විදිය. තීන මිද්දේ අපි දැනගන්නේ අරමුණට මගේ හිත කොහොමද ඉන්න යන්නේ. අරමුණත් එක්ක මගේ හිත ප්‍රසාදව හොඳට ඉන්නවද? එහෙම ඉන්නේ නැත්තම් යම්කිසි මට්ටමකට අර තීන මිද්දේ ඇවිල්ලා තියෙන. තීන මිද්දෙන් ඔය තිනවනේ මේ සීතල දවසකට අපි බ්ලැන්කට් එකක් පෙරවගත්තම පෙරවගෙන ඉන්නකොට මේ නිින්ද යන්න අපිට එක්තරා ගානක උණුහුමක් අවශ්‍යයි. අපි ඇඟට ඒ උණුහුම ලැබෙනවා අර බ්ලැන්කට් එක පෙරව ගත්තාන් පස්සේ ඒකේ අස්සේ ඇති වෙනවා අපේ ඇඟ හිත නලවන මෘදු කරන සැපවත් කරන සනසන එක්තරා විදිහේ සාන්ත විඳින්න පුළුවන් ඇඟින්ම සකස් වෙච්ච උණුහුමක් ඒක ඇතුලේ ගොඩ නැගෙනවා. ඒක හොඳයි කියලා බාර අරගෙන ඒක විඳගෙන ඉන්න එන තප්පර කීපයකින් හිත බලන්න. එහෙම එකක් තියෙනවා. ඔය ඔහොම තමයි ඔය මේ නිින්ද අපේ හිත යන්නේ. එතකොට ඔය වගේ මේ හිතත් අර ආරම්මණය දිහා බලාගෙන ඉන්නකොට ඒ ආරම්මණයත් එක්ක ඉඳලා අපේ ඇඟේ හැදෙනවා අමුතු විදිහේ බොහොම සනසන උණුහුම් නිකම් ප්‍රසාදනීය සැප ස්වභාවයක් තියෙනවා. ඒ ඒකත් එක්ක තමයි අපේ හිත ඒකට එක්කාසු වෙලා නින්දට යන්නේ. ඒ වෙනකොට ආරම්මණයට හිත ගොඩ වෙන්නේ. ආරම්මණය බලන්ට නිකන් තල්ලු කරාට යන්නේ පල්ලෙහාට වැටෙනවා. පල්ලු තල්ලු කරාට යොමු කරාට යන්නේ තල්ලු. මේ ඔය කියන්නේ පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ වීරිය නැහැ කියන එක. වීරිය කියලා කියන්නේ ඇඟේ හයිය නෙවෙයි අර හිත ආරම්මණයට මැච් කරලා හිත ආරම්මණයට යොමු කරලා සිහිය නුවණ හොඳට සකස් කරලා ඒ පැත්ත බලාගෙන රඳවාගෙන වැටෙන්න නොදී ඉන්න පුළුවන් ගතියට තමයි කියන්නේ මානසික වීර්යය කියන්නේ. මේක තේරෙනවද? මානසික වීර්යය කියන එක මේ වීර්ය චෛතසිකය කියන එක ඇවිල්ලා වෙනස්. අපේ සමහරලාට මේ සමහර කරුණු හිතන්න කිව්වන් පස්සේ ඒවා හිතන්න හිත නිකන් පෙළඹෙන්නේ නැහැ. අමාරුයි දැන්. එහෙම ඒ කියන්නේ ඒකට ගොඩ වෙන්නේ නැහැ කියන්නේ. කියන්නේ එනර්ජි මදි. ඒක හොඳට කලබල නැතුව තෝරලා බේරලා මනසට පටල කරන්න ශක්තිය මදි. එහෙම තියෙනවා. මේක තේරුණා. මානසික වීර්යය අඩු වෙනවා. ආරම්භනේ කියන්නේ. ඒකට ඒ යොදන්න බෑ.
පද කරගෙන එහෙම උත්සාහ වීර්ය කරනව එකත් අනිත් පැත්තට මානසික වීර්යයට උදව් වෙන ආරමුවක් හරිද?
තියෙනවා.
ඒක කායික වීර්යය නේද? එතන එන්නේ. ඒකට අරකට
ඒක ඇවිල්ලා ඒත් මානසික වීර්යය. මානසික වීර්යය ගන්න විදියක් තියෙනවා. මේ මානසික වීර්යය ගන්න විදියක් තියෙන ඒක මේ හිත ධම්මනවා. හිත ධම්මලා අපි හිතනවා අපි කවුද මම කවුද කියලා නිකන් ගැම්මක් ගන්නවා. මම නිකන් අතාරින්නේ නැහැ මේක. ඒකින් ද කොහොම හරි ඕක හිතින් හිතන්නේ. මම මේක නෑ. මම මෙහෙම කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන කෙනෙක්. අනිත් එක අනිත් අයට පුළුවන් නම් මට බැරි මොකද? ඒ නිසා මම මේක කරන්න ඕන. ඒ මොන දේ ආවත් මම ඒවට සැලෙන්නේ නැහැ කියලා හිතට ඔය අදහස් වලින් ගැම්ම ගන්න. එහෙම ගැම්ම ගත්තයින් පස්සේ මේ අර වීර්ය චිත්ත වීර්ය තියෙනවනේ. චිත්ත වීර්ය ඔකේ තියෙනවා. ගැම්ම ගත්තයින් පස්සේ එහෙම අදිෂ්ඨාන කරලා හොඳට කව මේ ශක්තිය දීලා භාවනා ආරම්භණයට දැම්මෙන් පස්සේ අර පිටිපස්සේ දීපු ශක්තියත් එක මේ කියන්නේ. ඒකට කියනවා චිත්තය කියලා. ඒකට කියනවා අදිෂ්ඨානය කියලා කියනවා චිත්තය කියලා. කියනවා මේ ඔක පාදක ධර්මයක්. ඡන්දය, චිත්තය, විරිය, වීමංසා කියලා කියනවා. ඕක ඇවිල්ලා චිත්තය. හිතින් ගැම්ම දෙන.
අපි කියන්නේ සිත සිංහලෙන් චිත්තේ පාලියෙන් නෙමෙයි.
ඔව් එහෙම තමයි.
ඒකයි.
ඔව්. සිතයි චිත්තය කියලා දෙකක් එකමදී අපි ඉතින් අර පාවිච්චි කරනවා. මේ හොඳට අදිෂ්ඨාන කර. එහෙම කරපුවාන් පස්සේ තමයි මේ පාදකේ වෙලා ඊට පස්සේ ඒක බේස් වෙලා ඒක එනර්ජි හැදෙනවා. වැඩෙන්න පුළුවන්.
අපි සමාලෝචන දෙන්නේ කරනවා. අපි මේයි ටික තමයි සටන් කරපු ඉන්නවා. ඒක අයින් කරලා එතන ප්‍රතිකර්මයක් නොදා එතන එහාට යනකම් ප්‍රතිඵලයක්
වෙන්නේ නැහැ. නැහැ. යන්නේ. යන්නේ නැත්තේ සමහර අවස්ථාවල් තියෙනවා මේ මෙන්න මෙහෙම තියෙනවා මේ පොඩි සනීපයක් තියෙනවා. භාවනාව කෙරෙන තැන ආරම්මනේ පොඩි සනීපයක් තියෙනවා. භාවනා ආරම්මනේ හරියට පේන්නේ නැහැ. භාවනාව අරමුණේ තියෙනවා කියලා යන්තම් හෝඩුවාවෙන් දන්න. නිින්ද ගිහිල්ලත් නැහැ. භාවනාව කෙරෙන්නේ නැහැ. ඔය නිකන් ඒ ආරම්මනේ තියෙන තැන වැඩිය හිත වැඩිය කියන්නේ භාවනාවට භාවනා ආරම්භණයට ගොඩ වෙන්නෙත් නැහැ. ඒකෙන් ආපහු ආපහු යන්නෙත් නැහැ. එහෙම ඉන්න එක හොඳයි කියලාත් හිතන ඔය ඩිංගේ ඉන්නවා. එනර්ජි මන. භාවනා ආරම්භණේ පැහැදිලි නැහැ. සිතුවිලිත් ඔය යන්තම් එනවා ඒවා ඇවිල්ලත් එහෙ යන ඒවට උනත් හිත ගොඩ වෙන්නේ නැහැ. එහෙම නිකන් අවස්ථා තියෙනවා. ඒක මේ නිදිමතත් එක්ක එහෙම නැත්නම් තීන නිදිමත් එක්ක සංකලන අඩු මට්ටමකින් ආපු එකක් කියලා. එහෙම වුණායින් පස්සේ භාවනාවක් වෙන්නේ මෙහා පැත්තට එන්නේ නැහැ. ඔය ඒ ටිකේ හිත පවතිනවා. ඒ අවස්ථාවේදී ඒක නතර කරන්න ඕනේ. ඒක ඉඳ හොඳයි. හොඳට මේක භාවනාව කරින්නේ නැහැ කියලා හොඳට තීරණය කරලා එනේදි නේ කියලා තීරණය කරලා භාවනා ආරම්භණය හොඳට පැහැදිලික මේකයි භාවනා ආරම්භණ කියලා තීරුම් අරගෙන ඒකට හේතු යොදන්න. නැත්තම් එතන නෙගටිව්. නෙගටිව්ලා වෙනස් වෙන්න ඕනේ මූණ එහෙම හොදාගෙන. හයින්
පොඩ්ඩක් නිදාගෙන පටන් ගන්න
ස්ටඩි ගන්න ඉතියි.
එපා මේ මෙහෙම කළොත් වෙනවා. එහෙම වුණත් ඉන්න තැන් වල නිදි
තමයි.
ඒ වගේ ප්‍රයෝජනකම් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා ගොඩක්. ඒ වගේ අවස්ථාවේ සජ්ජහායනා කරනවා. සජ්ජහායනා කරනවා සක්මන් කරනවා. සක්මන් කරපු ගමන් තාක්ෂණ මේ ඒක අයින් වෙනවා. ඒ වගේ වෙලාවට සක්මන් කරනවා කියන්නේ ඉක්මනට සක්මන් කරන්න ඕනේ. අර වම දකුණ කියලා සක්මන් කරනවා. ඉතින් වේගින් දෙපාරක් තුන් පාරක් සක්මන් කරුවා ටිකක් සක්මන් කරනකොට ඊට පස්සේ අරක නැති වෙනවා.
සමහර අවස්ථාවේ වගේ වෙලාවකත් අර පිටින් එන ශබ්ද ඇහෙන්න පුළුවන්ද නැත්නම් ඒතකොට හැබැයි ඒතකොට වෙන හිතක් ගිහිල්ලා නේද?
එහෙම තියෙනවා. මේ යන්තම් හෝඩුව වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒ දැනෙන ගතිය වැඩි වුණොත් එහෙම ධානයෙන් එළියට එන. ඒක නිසා බාධකයක් වෙනවා. ධානයෙන් එළියට එන්න වැඩිපුර එහෙම හිතුවොත් එහෙම හිතුනොත් එහෙම ධානයෙන් ආගට ධානය අමතක කරලා හිමීට අරමුණත් එක්ක වැටි ගිහිලා ඒකින් පිටට යන්න. උපචාර සමාධිය ප්‍රයෝජනවත් වෙනවා. උපචාර සමාධිය ඒ කියන්නේ මේ එතකොට අර සමාධිගත වෙච්ච හිතේ ඒ අපි යොමු කරපු තැන ඉඳගෙන ඒකේ තියෙන ධර්ම ස්වභාව දකින්න බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක නිසා හරි ප්‍රයෝජනවත් වෙනවා. සමාධිය අවශ්‍යයි.
විදර්ශනා තුලින් උපචාර සමාධියට ගෙනියන්නේ.
උපචාර සමාධියට එනවා.
උපචාර සමාධියට එන්නේ නැතුව අර්පණා සමාධියට කෙලින්ම යන්නේ.
උපචාර නෑ යන්නේ. සකස් වෙලා තමයි, ඒ කියන්නේ ඉස්සෙල්ලා මුලින් හිත සමාධිගත වෙලා සකස් වෙලා තමයි ඉතින් දැන එකපාරම යන්නේ.
ඕන ධ්‍යාන එකේ පළවෙනිගෙන් දෙවෙනිට යන්නත් ආයිත් බාංග හරි මේ පල්ලයට ඇවිල්ලා නේද
යන්නේ? යන්න ඕනනේ. ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා මේ ඒ ධ්‍යානය හරහා ඊට පස්සේ ගිහිල්ලා මේ දෙවෙනි ධ්‍යානෙට යන්න බෑ. ඒ කියන්නේ පළවෙනි ගෙදරින් එළියට ඇවිල්ලා පාරට බැහැලා ඊට පස්සේ ඒ ගෙදර ගොඩ වෙන්නේ නැතුව
න්‍යූට්‍රල් එකට ගියයි මාරු වෙන හොන් න්‍යූට්‍රල් එකට එන්න
ඕන. ඔව් අනේ අනේ වගේ. ඔව් අර ඒක තේරෙන්නේ
නැහැ සාමාන්‍යයෙන්. ඉතින් පළවෙනි ධ්‍යානෙට කියන්නේ මුත හිතට සමාධි වෙලානේ. කියන්නේ ආපහු සමාධි පල්ලෙහාට ඇවිල්ලා ආපහු දෙවෙනිට යනවා. එළියට එනවා කියන්නේ පළවෙනි ධ්‍යානෙන් යනවා.
ඔව්.
යනවා කියන්නේ සමාධිය.
දැන් පළවෙනි ධ්‍යානෙට දැන් පළවෙනි ධ්‍යානෙ පාරක් තියෙනවානේ. ඒ පළවෙනි ධ්‍යානයේ උපචාර සමාධියෙන් පස්සේ ගිහිල්ලා පළවෙනි ධ්‍යානයට යන්න පාර තියෙන ඒ හිත යන්නේ පළවෙනි ධ්‍යානයට. ඒක ඇවිල්ලා දෙවෙනි ධ්‍යානයට යන්නේ ඕපනින් එක නෙවෙයි. දෙවෙනි ධ්‍යානයකට යන්න ඕන නම් පළවෙනි ධ්‍යානෙන් එන්න ඕනේ එළියට.
එළියට
උපචාරය. ඇවිල්ලා ඊට පස්සේ කරන්නේ මේ හිත පුරුදු තැනක් තියෙනවා. දැන් පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ හිතට ගිහිල්ලා ගිහිල්ලා පුරුදු තැනනේ. ස්වභාවයෙන්ම හිත එතෙන්ට තමයි යන්නේ. උපචාරයෙන් හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි ධ්‍යානයට යන්න එපා. මගේ හිත පළවෙනි ධ්‍යානයටපත් නොවේවා. එතෙන්ට යන්න එපා. එහෙම කීපවණක් අදිෂ්ඨාන කරපු ගමන් ඒකට යන්නේ නැතුව හිටිනවා හිත. ඊට පස්සේ උපචාර අවස්ථාවේදී අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ මේ අර කිව්වේ අර ධ්‍යාන නිමිත්ත කියනයි කියලා. ඒ ධ්‍යාන නිමිත්තේ ඉන්නකොට ඊට පස්සේ ධ්‍යාන නිමිත්ත තමයි ඊට පස්සේ ඒ හරහා තමයි ආය දෙවෙනි ධ්‍යාන කියන්නේ.
විතක්ක ਵਿਚාර කියන්නේ ඒ විතක්ක ਵਿਚාර කියන්නේ විදර්ශනාව
නෑ නෑ.
ඒ කියන්නේ දේවල් ධර්මයේ සිටීමේ විතක්ක
නෑ. ධානයේ තියෙන විතක්ක ਵਿਚාර කියන જાතිය වල පාවිච්චි කරන්න පුළුවන්, විතරකණය කරන්න පුළුවන්. මේ සාමාන්‍ය අකුසල් විතරකණය කරන්න, විදර්ශනා විතරකණය කරන්න පුළුවන්. ඒවා තියෙනවා. මේ මෙතන තියෙන විතරකේ ਵਿਚාරය ඇවිල්ලා ධාන නිමිත්තට අනුව තියෙන එක. ගාවීපන සූත්‍රය කියලා කියන්නේ මේ ඒකේ තියෙන්නේ අපිට ධ්‍යාන වලට ඉක්මන් වුණාට එහෙම යන්නේ. අපි පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා ඒ ධ්‍යානයේ තිබෙන ස්වභාව හඳුනා ගන්න ඕනේ. අපිට විශේෂම දේ තමයි ධ්‍යානයේ තිබෙන්නා වූ අංග තේරෙන්න ඕනේ. අපි දැන් කතාවෙන් කියපු විතර්කනේ අපි දන්නේ. අපි කතාවෙන් කියපු ਵਿਚාරනේ, කතාවෙන් කරපු කියපු පීති සුඛ ඒක අපි තනිය අපිට තිනවා. ඕවා අපි කී කියා හිතාගත්තේ වනේ කියන්නේ. ඉතින් ওই හිතාගෙන තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකකතා එක සූත්‍රයක කියනකොට ඒක තේරෙනවා. ඊට පස්සේ තව සූත්‍රයක කියවන් පස්සේ ඉස්සලා සීත්‍රේ හොය ඉස්සලා සූත්‍රයේදී හිතාගත්ත විතක්ක ਵਿਚාර ටික දෙවෙනි සූත්‍රය කියලා කියනකොට අරකවද්දෝ කියන ආය ගැටෙනවා. ඊට පස්සේ ඔන්න ඩිංගක් මොකක් හරි ඉතින් දාගෙන ආය හදාගෙන යනවා. ඊට පස්සේ තව සූත්‍රයක තියෙනවා විතක්කය විචාරේ. ඕව තියෙනවා. එතන තියෙන විචාරකේ ගියන් පස්සේ දෙවෙනි හිතාගෙන තියෙන විතක්කේ ඒ දෙකට සම්පූර්ණ වෙන එකක් දුවද්දෝ කියලා ඔහොම හිතනවා. එහෙම වෙනවා. එහෙම වෙන්නේ ඒ අපි හිතාගෙන තියෙන විතක්ක වලටයි ඔක වෙන්නේ. බොහෝ අයට සිද්ධ වෙනවා. අපි සුතමේ ඥාණයෙන් විතර්ක අහුලගත් එකක් නෑ අපිට කියන්නේ. දැන් මේ ධ්‍යාන වලට ගියන් පස්සේ ඒක නෙවෙයි. ධ්‍යාන වලට ගියන් පස්සේ තියෙන්නේ අපි හිතාගත්ත එක නෙවෙයි ඒ ධ්‍යානේ තියෙන එක. කොයි එක්කෙනාවත් ඕක තමයි. අනේ එතෙන් ගිහිල්ලා අපි තේරුම් ගන්න ඕනේ විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතාව කියන එක ධ්‍යානයේ ඇතුලේ ඕක කොහොමද මට දැනෙන්නේ කියලා හඳුනා ගන්න ඕනේ. අනේ ඒකට කියනවා ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරනවා කියලා. ධ්‍යානාංග තේරුම් ගන්න. ඒකට යනවා එනවා බලනවා. යනවා එනවා බලනවා. යනවා එනවා බලනවා. ඊට පස්සේ විතර්කයේ හඳුනා ගන්නවා, ਵਿਚාරයේ හඳුනා ගන්නවා, ප්‍රීතිය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නවා. මේක හිනා යන එකක්ද, ප්‍රීතිය නිකම්ම නිකන් ඉන්න එකක්ද, නිකන් සතුටක්ද, මොකද්ද ඔය කියලා ඒක හොඳට ධානයට රිංග රිංග ඇවිල්ලා බලබලා හොඳට තේරුම් ගන්න. එහෙම වුණාට පස්සේ මේ විතක්කේ ඔය අංගවල තිබෙනවා පල්ලහැට එන්න වැඩි කිට්ටු ඒවා සහ ඒක ඇතුලේ ඉන්න පුළුවන් ඒවා තියෙනවා. ආන්න ඒ වගේ ක්වොලිටි බලනවා. ඉස්සලා ඊට පස්සේ පුරුදු කරනවා ආවජනය. ඊට පස්සේ සමවැදීම, උත්හානේ, ආවජන, සමාපජන, උත්හාන, අදිඨාන, උත්හාන කියලා පච්චවික්ෂණා කියලා ක්‍රමයක පහකට ඇතුළේම පුරුදු කරනවා. ඇතුළ වෙලා පොඩ්ඩක් ඉන්න එක පුරුදු කරනවා. ඇතුළලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ආපහු එන එක පුරුදු කරනවා. ඇවිල්ලා ඊට පස්සේ ඒකේ තියෙන අංග රටා බලන්න පුරුදු කරන. දැන් ඔය කිවි අර මේ ඒක උපමාවක් හැටියට කිව්ව මිසක මේ ගන්න හොඳ නෑ ඒක. ඔය අර දැන් අපි කියපු එකක් නෙමෙයිනි ඔය මේ රස් නේදා ඩිය දානවා උණුහුම් මෙහෙමයි මහන්සි ගතිය ඇති උනත් එහෙට්ටු ගතිය ඔය කිවි අර උදේ. ඒව ඇවිල්ලා අපි කියපු ඒවා නෙමෙයි. ඒ තම තමන් අහුලගත් ඒවා. ආන්න ඒ වගේ මේ හිත මේ ධ්‍යානය අසර ගියන් පස්සේ ඒකේ තියෙන සුඛාස්වාද ස්වභාවය ප්‍රීති සුඛ ඒකකතා තමන්ට දැනෙනවා. ඊට පස්සේ තමයි ඒක පුරුදු කරාට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානයට පාර හැදෙන්නේ නැත්තම් යන්න බෑ. ඒ කියන්නේ පළවෙනි එක ක්වොලිටි කරන්න ඕනේ. පළවෙනි එක මේක හොඳයි. හැබැයි මේකෙ වෙන මේවා ටිකක් අඩුපාඩු සහිතයි කියලා අපි ක්වොලිටි ගත කරන්න එපා. එහෙම කරොත් තමයි දෙවෙනි එකට යන්න පුළුවන් බව
තියෙනවා.
පුරුදු කරන්න ඕන, අදිෂ්ඨාන කරන්න ඕන. ඉස්සලා විනාඩියෙන් දෙකකින් එහෙමයි පුරුදු කරන්නේ.
හා ගොඩක් පොඩි කාලෙකම.
ඔව්. පටන් ගන්න එහෙමයි. නැත්තම් ඉන්නේ නැහැ හිත. හිතට ඒ තරම් ලොකු වෙලාවක් ඉන්න බෑ. හිත අපි හරියට ටක් ගාලා එකේ මේ ඒකේ තියෙනවා විනාඩියක්. ඔර්ලෝසු බලවල කරන්නේ නැහැ. ඒකේ තියෙන හිතේ ටයිමින් එකක් තියෙනවා. හිතේ ටයිමින් එකට තමයි මේ කරන්න මෙච්චර වෙලාවක් මගේ හිත ඒකේ පවතිවා කියලා අදිෂ්ඨාන කරලා යනවා. හොඳටම ඒක ධ්‍යානෙ පුරුදු වෙනවා නම් ඒ කියපු තැන ඉන්නවා. එහෙමයි.
සිතුවිලි ධ්‍යාන කළා සිතුවිලි තියෙනවා නැත්නම්
නෑ.
මුලින්
ගත්ත එක සිතුවිලි ඇතිවෙනවා නම් ඒක ධානයක
නෙවෙයි. නෑ
සිතුවිලි ඇතිවෙනවා ධානයක නෙවෙයි. එනම් විතක් විචාරය. විතක් විචාරය තියෙන්නේ ධාන අංගයට, ධාන
අංගයට
අනුව. අවින්දානි විතක් විචාරය තියෙනවා නේද? ඔව්. ඒ කියන්නේ සිතුවිලි එනවා කියන එක නෙවෙයි. නෑ. ඔය හිතාගෙන තියෙන විතක් විචාරය වෙන එකක් කියලා මට
තේරෙන්නේ. සම්ස අපි ඔබන්සි දේශනා කරා වගේ ධානයට ගිහිල්ලාම බේ බලා ගන්න දෙමුනේ සම්සම්මන වෙලදී මේ අභිසන් අපිට පුළුවන් අද සාකච්ඡාව ටිකක් කෙටින් ඉවර කරලා සක්මන් භාවනා පැයක් කරන්න
හරියට තව වෙනනි 10ක් පුළුවන්
කරලා සක්මන් බාන බෑග් කරමු සමහර
විට ප්‍රශ්නයක් අහන්න මම වැරදුනා නිවැරදි කරන්න දැන් අපි ඉගෙනගත්ත භාවනාවල එකක් ආනාපාන සති භාවනාව සමාධි භාවනාව කනිෂ්ඨ භාවනාව දෙකම විදර්ශනා භාවනාව දැන් ඒ භාවනා දෙකේදීම අපිට ඇඟට වේදනාවක් හෝ යම් අපහසුතාවයක් දැනෙන භාවනා දෙක තියෙනවද විදර්ශනා භාවනාව ඒ කියන්නේ එහෙම ඇඟට වේදනාවක් අපි ගන්නෙ නැහැ නමුත් සිතිවිලි තුලින් අපි හිතනවා මොකද මම මේ එක හඳුර කෙනෙක්ගේ එක MP3 එකක් මම අහගෙන භාවනා කරලා තියෙන පොඩ්ඩක් ඒකෙදි කරන්නේ ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වා තමන්ගේ ඇඟේ තියෙන කොටස් කඩ කඩ ඒවා අනිත්‍ය දේ ඒවා පස්සට පසත් එක කාලයත් එක්ක යනවා කියලා එහෙම හිතන දෙයක්. එතකොට ඒ භාවනාවේදී අර ඇඟට දැනෙන්නේ නැහැ මේ බරගතියක් හෝ නැත්නම් වේදනාවක්. නමුත් විදර්ශනා භාවනාව තමයි ඒක කියන විදිහට
ඒ ගැන මොකද හඳුරගන්න? ඒක ප්‍රතිවික්ෂාව කියන්නේ මෙනෙහි හිතනවා. ඒක හිතේ මෙනෙහි කිරීම. එහෙම තියෙනවා. කරුණු කාරණා සලකලා හිතනවා. ඒකෙදි ප්‍රතිවේක්ෂණේ ටිකක් වැඩිපුර කරන්න ඕනේ ඒ කරගෙන ගියත් හරියට ඒක හරහා ගිහිල්ලා මේ හරියට පොයින්ට් එකට එන්න ඕනේ. එහෙම එන්නේ නැතුව අවබෝධ වෙන්න හැබැයි ඒක උපකාර වෙනවා. හැබැයි අවංකවම කරොත් තමයි උපකාර වෙන්නේ. මෙහෙමයි ඒක වෙන්නේ. මාගේ ශරීරේ කෙස්ලොම් නියදත් සම්මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු ආදී කොටස් අනිත්‍යයි කියලා හරි දුකයි හරි අනාත්මයි මේවා පවතින්නේ නැහැ මේවා පවත්වා ගන්නට බෑ කියලා ඔහම අපි වචන ටිකක් කිය කියා යන එහෙම කියාගෙන යනකොට මේ ඇත්තටම කියනවා නම් වෙන්නේ අපිට වකුගඩු පේන්නෙත් නැහැ කෙස්ලොම් නියදත් නිකන් පේන්නෙත් නෑ. නිකන් ඔය ඒකේ අර සමහර වෙනවට අර අපි ඉගෙන ගන්න කාලේදී අර ඔය ඇට සැකිලි එහෙම බලලා තියෙනනේ. ඔය කියන වචනයකට අනුකූල නෝවගෙන් පොඩ්ඩක් ඉතින් ඔය පොඩි පින්තූරයක් ඉතින් ලාවට වැදීගෙන යනවා. ඒ ඊනකට සාමාන්‍යයෙන් ඔය අපි කන්නඩින් එහෙම බලපු වෙලාවක පෙනිච්ච විදියක් හරි එහෙම හිතාගෙන යනවා. එහෙම පිළිකුලයි කියලා කිව්වාට එහෙම මේ ඇත්තටම පිළිකුලක් එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය යම්කිසි ලාවට යම්කිසි මේ දැනීමක් ඔහේ ලාවට හිතීමක් කෙරීගෙන යනවා. හැබැයි ඒක අර මේ කොහොම මෙනෙහි කරගෙන යනකොට හිතේ තියෙනවා ඒක ගැන ඒ විදිහට වචන රටාවෙන් කියාගෙන ගියාන් පස්සේ හිත එක ලයින් එකකට නිකන් ලයින් එකකට ගිය ගතියක් ඕකේ තියෙනවා. එහෙම එකක් තියෙනවා. සමහර වෙලාවට ඒක සාමාන්‍ය විනාඩි 15ක් 30ක් වොම කියලා ඉවරුනාට පස්සේ ඇඟට නියක් අද පහසුකුත් දැනෙනවා. හැබැයි අපි කියපු જાති එහෙම හොඳටම තේරිලක් නෑ අපි. යම් කිසි අදහසක් ලාවට කියලා තියෙනවා. මේ ප්‍රතිවේක්ෂාව ওই වගේ. හැබැයි ඔක වැඩියෙන් කරන්න ඕන. ඒක කරන්නේ ගොඩක් අරගෙන නෙවෙයි. බුදු ගුණත් එහෙමයි. මොකක් හරි දෙයක් ගත්තාන් පස්සේ එක කොටසක් ගන්න ඕන. අපේ හිතට එහෙම අපි කියන જાති ඔක්කොම එක වැටෙන්නේ නැහැ. දැන් අපි හිතමු හදවත අක්මාව දලඹුව කියලා කියනවා. ඕවා ඇත්ත වශයෙන්ම මේ ඔපරේෂන් කරපු තියටර් එකේ තියෙන පින්තූරයක් හරි ඒවා ඒ වගේ දැක්කයි කියලා තමන්ගේ හදවත තමන්ට කවදාකවත් ඒක පේන්නේ නැහැ නේද? පේන්නේ නැහැ. නමුත් අපි ඒක මේ හිතනවා. හිතලා හිතලා ඉතින් ඒක එහෙමයි කියලා වෙනත් දේවල් වල ආධාරයෙන් එක අපි අනිත්‍යයි කියලා අප්‍රසන්නයි කියලා හිතනවා. යම් කිසි විදිහක ඒකේ තියෙනවා මේ හිතට මේ කෙලෙස් එන්නේ නැති වෙන්න එක්තරා විදිහක සංසුන් කර ගැනීමක් වෙන හැබැයි විදර්ශනාවේදී ඒක දකින්නවාය කියලා ඒක දකින්නවාය කියලා විදර්ශනාවේ ස්පර්ශ කරන මට්ටමක් ඕකේ ඇති වෙන්නේ ප්‍රතිවේක්ෂාව කියන එක දියුණු වෙලා ගිහිල්ලා ප්‍රතිවේක්ෂාවෙන් දියුණු වෙලා ටිකක් උඩාකෝක කරලා එකක් අරගෙන කෙස් හරි ලොම් හරි නිය හරි දත් හරි මස් හරි වහුවඩු හරි මොකක් හරි අරගෙන කුඩා කරලා ඒක තුල හැදෙනවා මේ එක්තරා විදිහක හැදෙනවා හිතේ සංසුන් ගතිය. ඊට පස්සේ ඒක ඇති වුණාට පස්සේ මේ ඒක හිතන හිතුවිලි තියෙනවා. ඒවා ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් හිතන හිතුවිල්ල ඒකට ආරම්මණයට යොමු කරපු යොමු කිරීම ඒව මෙනෙහි කරලා තමයි මේ විදර්ශනාව ඊට පස්සේ හදාගන්නේ. අර විදිහේ තියෙනවා. දැන් අපිත් ඔක කරලා තියෙනවා. අපිත් ඔක කරලා තියෙනවා කෙස් කැතයි ගඳයි පිළිකුලයි. පැය ගණන් ඕක කරලා තියෙනවා. අවංකවම කියනවනම් මට නම් අපේ ස්වාමීන් වහන්සේලා කිව්වා කෙස් කැතයි ගඳයි පිළිකුලයි. ඊට පස්සේ ලොම් කැතයි ගඳයි පිළිකුලයි. දත් කැතයි ගඳයි පිළිකුලයි. නියපොතු කැතයි ගඳයි පිළිකුලයි. අනිත්‍යයි. ඔහොම කිය කිය හිටියමසෙ එහෙම මම නියපොතු දැක්කෙත් නෑ. කෙස් දැක්කෙත් නෑ. දත් දැක්කෙත් නෑ. මොකක්වත් නෑ. ඔක කියලා තියෙනවා. කියනකොට එක්තරා හරි හොඳ ගතියකුත් තිබුණා. නිකන් නෑ මොකක්වත් මට නම් තේරෙන්නේ අනිත්‍යයි. කිව්වේ නැතුව එහෙම තමයි.
සංසේ දැන් අද ගන්න ප්‍රමේය වලද අර සම්පසාදෙන සෝත්‍රයේ තියෙන අර ගිහින් අන්තිමේ මේ අර පහත් වෙනකන් යනවා කියලා මම සැරෙත් තවඳුර ගන්නේ.
ඈ ඒ මානසිකාර ඇවිල්ලා ඒ මානසිකාර ක්‍රමය ඇවිල්ලා මේ ඒ මොකද්ද සම්පසාදෙන තියෙන්නේ?
මට මතකයි සම්පසාදෙන සෝත්‍රයේ අර කී මේ
සම්පසාදෙන සෝත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ.
ඔව් ඒක කියන්නේ ගිහිල්ලා මුලින් ඔහොම කෙස් ඇත ලොම් ඇත නිය ඇත කියලා බලනවා. ඊට පස්සේ ඒක විනිවිදගෙන ඇට දකින්නවා. එහෙම ගිහිල්ලා අන්තිම කියන්නේ මෙලවත් පීති පරලවත් පීති විඥානයාගේ මට ඒ වචන දෙක මතක නැහැ. එහෙම දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ මම හිතන රහත් වෙන ලෙවල් එකට යන්න පුළුවන් වගේ
විශ්වාසය නෑ. මෙහෙම එකක් තියෙනවා. මේ ශරීරයේ බලන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක හොඳට සමාධිමත් වූ හිතට අපේ සමාධිමත් වූ හිතට මේ හොඳට එකතෙන් ගුණයන් පස්සේ ඇත්තට මේක ඇටසැකිල්ලක් කියලා කියනවා. මේ අපි දැකලා බලලා තියෙන ඇටසැකිල්ලකට අනුකූලව පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ගමන් මම හිතන්නේ මේ ඇටසැකිල්ල වෙන්නේ ඉඳලා මෙහෙම පොඩ්ඩක් හෙල්ලුණායින් පස්සේ නිකන් දැන ඇත්තට එහෙම එකක් කියන දරදරු ගොරෝසු ගතියක් තියෙනවා කියලා හරියට පින්තූරයක් හැදෙනවා. ඇටසැකිලි පින්තූරයක් හැදෙනවා. ඒක පාටකට හැදෙනවා. එක දණකින් පාටකට හැදෙනවා. ඊට පස්සේ නිකම් මනෝමය හැදෙනවා. සමාධිමත් හිතට හොඳට මේ කැවිලා පින්තූරයක් වදිනවා. ආන්න ඒක තමයි මේ ඒ වෙලාවට Tamanට දැනෙන්නේ ඇත්තටම හීනය. අර තියෙන්නේ අපි හිතුවිල්ලක් හිතනකොට ඒ හිතුවිල්ල අස්සට කිදාගස්සයින් පස්සේ ඒකමයි ඒක ඇත්තක් හැටියට තියෙන සමාධිමත් වූ හිතින් යුක්තව ඒ වගේ යට සැකෙල්ල මනෝමය වශයෙන් හිතාගෙන හොඳට මේ කරමුට හැබැයි සමාධිය තව ගොඩක් තියෙන්න ඕන. එතකොට Taman ඒකේ වර්ණයක් ග්‍රහණය කරගෙන හරි කසණයකට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තිබෙන අසුපයක් වෙන එහෙම හිතලා යන්න පුළුවන්. තවත් එකක් මේ වෙලාවේ කියන්න ඕනේන්නේ පිළිකුල් භාවනාව කියන එක පිළිකුල් ඒ පිළිකුල් භාවනාවේ ඇති වෙනවා මේ ධානය. ප්‍රථම ධානය ඇති වෙනවා පිළිකුල් භාවනාව තුළින්. පිළිකුල් භාවනාව තුළ ප්‍රථම ධානය ඇති වෙනකොට ඒ ප්‍රථම ධානයේ තියෙන විතර්කණීය විචාරය ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියලා අංග පහ. කෙනෙකුට පටලැවිල්ලක් හැදෙනවා ආරම්මණය පිළිකුල් නම් ප්‍රීතියක් හටගන්නේ කොහොමද කියලා. එහෙම හැදෙන්නේ නැද්ද? දැන් අරමුණ පිළිකුල්නේ. අරමුණ පිළිකුල් නම් අප්‍රසාදයක් නැති වෙන්නේ. අරමුණ පිළිකුල් වෙලා අප්‍රසාදයක් ඇදුනාට පස්සේ එහෙමනම් අප්‍රසාද දේ කොහොමද ප්‍රීතියක් හටගන්නේ? එහෙම තියෙනව නේද? ඒ පිළිකුල් ආරම්මණය මුලින් පිළිකුල් වෙලා ඊට පස්සේ ගිහිල්ලා ආරම්මණයක් හැටියට ගත්තයන් පස්සේ ඒ ආරම්මණයේ වර්ණයක් ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඒ ආරම්මණයේ වර්ණ ග්‍රහණයත් එක්ක ඒ තිබෙන කොටසත් එක්ක ඊට පස්සේ හිත ඒකේ ඉන්න තැන්පත් උනන් පස්සේ ප්‍රීතියක් හැදෙන. මේක තේරෙනවද?
මොකද ඒකට කැමැත්ත ඒක පිළිකුල බලන්න කැමැත්ත නිසා සතුටක්.
අරමුණ ඒ ආරම්මණය උඩින් බලනකොට පිළිකුල් වනන්ට එතන ගිහිල්ලා එකක් ඔය දෙතෙන් කුණපු දස 32ක්ම බලන්නේ නැහැනේ. ඕකෙන් එකක් තෝරගෙන යනවා. ඒ තෝරාගත්ත දේ බලාගෙන ඉන්නකොට ඒ ආරම්මණය බැලීම නිසා යම්කිසි ඒ ආරම්මණය ප්‍රසාදනීය ගතියක් හැදෙනවා. ඒක තමයි ප්‍රීතිය හැටියට සම්පන්න.
පිළිකුල බව පිළිකුල කියලා දැනගෙන ඉඳලා ඒ කියන්නේ සතුටක් ඇති වෙනවා. ඒක මම හරියට පිළිකුල දැකගත්තා.
දැන් එහෙම එකකුත් ඒ ආරම් ඊටත් වඩා තියෙනවා මේ. ඊටත් වඩා ආරම්මණයේ වර්ණයක් හැදෙනවා. ආරම්මණයේ වර්ණයක් හැදෙලා ඒ වර්ණයට තමයි වර්ණයත් එක්ක තමයි යොක මේ අරමුණේ බැසගන්නේ.
සම්පූර්ණයෙන්ම කියන්නේ අරමුණක් ඉස්සල ගැනීමනේ.
දැන් මම දෙකමාර නිසා
දැන් ඉතිබද බෑග් වත්
සම්බන්ධවම ඒක අපි ඊළඟ අවස්ථාවේදී ගමු මත විතක්කේ ਵਿਚාර මට තේරෙනවා විතක්කේ කියලා යන ඒක
මට පටවියට වඩා ආපෝ එක යන්න පුළුවන් මේ වැගිරණේව අප්‍රියයි කියලා අපි ඇඟෙම්ම මේ වැගිරෙන දේවල් මට අල්ලන්න පුළුවන් පටවියට වඩා පටවිය ඇතුළේ පේන්නේ මේ වෙනේ නේවා මේවා දැක්කම ඉතින් කටින් කෙලචුට්ටක් ඇවත් ආපෝ කට ඇතුළේ කට කටට දැම්මත් මට එහෙම ඉතල ආපෝ එක යන්න පුළුවන්
මෙනෙහි කරන්න
ඒක පටවියකේ ඇතුළේ පේන්නේ නැති නිසා
ඔව් මෙනෙහි කරන්න එහෙම හොඳයි එහෙම මෙනෙහි කරන්න
හැමදේම දාඩිය පවක් ඇටින් නැතිවත් අල්ලන්න බැහැ කියලා
ඒක හොඳයි හොඳයි එහෙමනම් අපි මේ වෙලාවේ මේ තව එකක් මේ වෙලාවේ අපි මේ පූර්වකෘතිය කරලා පූර්වකෘතිය කරලා ඊට පස්සේ සක්මන් භාවනා කරමු අපි නමස්කාරය කියමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු සේක සියලු කෙලෙස් සතුරන් නැසු සේක සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලු සේක රහසින්වත් කිසිම පාපයක් නොකලසේක සියලු දෙවි මිනිසුනගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වනසේක එබැවින් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං නං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කළහින්ද පරෝපදේශ රහිතව සමුදය ආර්ය සත්‍යය අවබෝධ කළහින්ද පරෝපදේශ රහිතව නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කළහින්ද පරෝපදේශ රහිතව මාර්ග ආර්ය සත්‍යය අවබෝධ කළහින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක මෙසේ අනන්ත වූ අපරිමාණ ගුණ ඇත්තා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ධම්ම රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස සරණ වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස පිහිට වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස ආරක්ෂාවක් වේවා ආදිකයන් තමන්ටත් මෛත්‍රී හිත ඇති කරගෙන ලෝක සත්‍යයටත් ඒ අනුසාරයෙන් මෛත්‍රී සිත ඇති කර ගැනීමට මේ විදිහට මෙනෙහි කරමින් කියමු. මම වෛර නොවෙම්වා, මම තරහ නොවෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ సంతානයේ වෛර සිතුවිලි පහළ නොවේවා තරහා සිතුවිලි පහළ නොවේවා. ක්‍රෝධ සිතුවිලි පහළ නොවේවා. අනන්ත බුදු ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. මම නිරෝගී වෙම්වා. මම සුවපත් වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් මම වෛර නොවෙම්වා. මම තරහ නොවෙම්වා. මම නිදුක් වෙම්වා. මම නිරෝගී වෙම්වා. මම සුවපත් වෙම්වා. මාමින්ම මේ ස්ථානයේ පටන් දස දිසාවේම වසන්නා වූ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු අමනුෂ්‍යයෝ සියලු සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු ගුණ බලයෙන් මාමින්ම සියලු සත්වයන්ගේ සන්තානේ තුල වෛර සිතුවිලි පහළ නොවේවා. තරහ සිතුවිලි පහළ නොවේවා. ක්‍රෝධ සිතුවිලි පහළ නොවේවා. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් මේ ස්ථානයේ පටන් දස දිසාවේම වසන්නා වූ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු අමනුෂ්‍යයෝ සියලු සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ දුගඳ හමන්නා වූ පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ ඒකායන භාවනා මාර්ගය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා. ඒකයි. එහෙනම් සක්මන් කරන්න පුළුවන් පෑප් බෙල් එක ගහනකල් සක්මන් කරන්න. බෙල් එක ගැහුවට පස්සේ තමන්ට පහසුවෙන් ආසනයට එන්න පුළුවන් කමක් තියෙන නම් එහෙම ආවට කමක් නැහැ. නැත්තම් ඒ ඉන්න තැනම භාවනාවට වාඩිවෙන්න තමයි.